ඉන්වත් අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු කාර්මික ඉන්වත්නි, උත්තර දී ගන්න බැරි තරම් ප්‍රශ්න ගොඩක් ලැබිලා තියෙනවා. හැබැයි ඉතින් එකක් කියන්න ඕන, මම සියල්ල දන්න කෙනෙක් නෙවෙයි. මම දන්නේ බොහෝම ටිකයි. දන්න ටික තමයි කියන්න කියලා. දන්න නැතිදී මම දන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මෙතන ප්‍රශ්න ගොඩක් තියුණා. සමහර ප්‍රශ්න ටිකක් ප්‍රශ්නේ සම්පූර්ණේවත් තියෙනවා. ගැඳුම් ගාක් ප්‍රශ්න සමාන බවක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මම වෙන කටයුත්තක් කරලා ඒ ගැන කතා කරන්න වෙලාවක් නැහැ. අද දවසේ ඉතින් වැඩි වෙනවලකට නෑ වෙන හම්බ වෙන්නේ. කමක් නෑ, ප්‍රශ්න ටික කතා කරමු. එහෙනම් අපේ හම්බුරු මේ ආච ප්‍රශ්න මතක් කළා නම් දන්න දෙයකට උත්තර දෙන්න.
අවසාන වශයෙන් දේශනා කළ උදාහරණයෙන් මේසේ සහ පංච උපාදානස්කන්ධයේ උපදින නිදුක් වෙන ආකාරය යලි පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිනවා.
එතැනි ප්‍රශ්නය ඇටියට අපෙන් විමසනවා. අපි අවසානයේ කතා කළ මේසේ ඇතිවීම නැතිවීම හා පංච පාදානස්කන්ධයේ පිළිබඳව ඇතිවීම නැතිවීම සම කරගන්නේ කොහොමද කියන අදහස නේද ප්‍රශ්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කළ ඉගැන්වීම උනේ පංච පාදානස්කන්ධයන්ගේ උදයක්යක් ඇතිවීමක් නැතිවීමක් දකින්න කියන එක. මේ උදයක්යක් දකින්න කියලා කිව්වේ නිකන් නෙවෙයි. මේ ඇතිවීම හා නැතිවීම උදයක්ය දකින කොටයි සාස්වතහ උච්ඡේද කියන දෘෂ්ටි දෙකෙන් ඉඳෙන්නේ. ඇතිවීම දකිනකොට උදය දකිනකොට මේ ලෝකයේ කිසිවක් නැහැ කියන උච්චේ දෘෂ්ටිය විතරයි. ඇතිවීම දකිනකොට ඇතිවෙච්ච දේ නිරුද්ධ වෙනවා දකිනකොට තියෙනවා කියන සාස්වත අන්තයේ සාස්වත දෘෂ්ටිය දෙනවා. මේ සාස්වත උච්චේ දෘෂ්ටි දෙක පදනම් කරගෙනයි ලෝකේ පහළ වෙච්ච දෙසට මිත්‍යා දෘෂ්ටි දර්ශන වාද ආගම් ලොකු කොටනේ. ඒ සියලු දෘෂ්ටි වාදයන්ගෙන් නිදීමයි මේ දෙය දැකීමෙන් සිද්ධ වෙන්නේ. එතනදී අපි මේ ස්කන්ධයන්ගේ දෙවැය දැකීමේ වැඩපිළිවෙල කුමක්ද කියලා පහසු කරගන්න කිසියම් සරල උපමාවක් දැක්වුවා. ඒ උපමාව සියලු සියයක්ම සාර්ථක එකක් නෙමෙයි. ඒක සරල උපමාවක්. ඊට අනුරූපීව ස්කන්ධයන්ගේ දේය පිළිබඳව දැකගන්න දැනගන්න වෙනවා. ඒකදී අපි කතා කළ සම්මතය තුළ මේ අපේ ජීවිතයේ තියෙන භෞතික වස්තුව හඳුන්වලා තියෙනවා මේස කියලා. අපි කවුරුත් මේකට කතා කරන්නේ මේස කියලා. දැන් මේකට අපි හැමෝම මේස කියලා කතා කරන කිසිම වාදයක් විවාදයක් නැහැ. මේස කියනකොටම අපිට මේක තමයි අරමුණු වෙන්නේ යොමු වෙන්නේ. දැන් අපි මෙන්න මේ මේසේ කියන සම්මතය අපි පිළිගන්නවා. දැන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මතේ නිතියාව. සම්මතේ තුළ එක සත්‍යයක් වුණාට පරමාර්ථය දෙනකොට ඒක නිතියාවක් වෙනවා. එනිසා සම්මතයෙන් බැහැර වීමම පරමාර්ථය වෙනවා කියන ගැඹුරම තමයි බුදුහමරගේ ඉගැන්වීම. එනිසා දැන් අපි මේනිදේ කියන්නේ මොකක්ද කියලා හොයන්න පටන් ගන්නවා. දැන් අපි මේකේ තියෙන කකුල් හතරක් තියෙනවා මේ ඉඳ තක්කුවක් තියෙනවා. අපි පරවලයෙන් ගත්තොත් මේකේ තියෙන අවයව කොටස් පහක්. කකුල් හතරක් තියෙනවා තක්කුවක්. දැන් අපි බලනවා මේ කකුල මේ පිට. එක එක කකුලට අත දිගුතර කර අහනවා මේ කකුල මේ පිට මේ කකුල මේ පිට මේ කකුල මේ පිට අපට උත්තරේ වෙන්නේ ඒක උත්තරේ මේ පිට නෙමෙයි. ඊළඟට අහනවා මේකන් මේ සත්තු මේ පිට. එතකොට අපට ලැබෙන උත්තරේ මොකද්ද? සත්තුවත් මේ පිට නෙමෙයි. එහෙනම් මේක මොකද්ද? දැන් ඔන්න අපිට ප්‍රශ්නාර්ථයක්. අපි මෙතෙක් මේ පිටේ මේ පිටට එතන අපි මේ පිට කියන්නේ මොකක්ද කියලා හොයාගෙන යනකොට මේකක් හම්බ වෙන්නේ නැහැ. ප්‍රශ්නාර්ථයක් ආව. එහෙනම් මේ පිට මේක නේද මොකක්ද මේක? එතකොට ලෝකේ ගාර්ඩනේ ඊළඟට දෙන උත්තරේ තමයි මේ ඔක්කොම ටික තමයි මේක. මේ අවයව ටික තමයි මේක. ඔක්කොම එක දුනහම තමයි මේක කියන උත්තරේ තමයි ලැබෙන්නේ. දැන් අපි බලන්න ඕන තව දුරටත් ඇත්තටම මේ ඔක්කොම ටික මේ සිද්ධ කියලා. දැන් මේ අවයව ටික මේ ඔක්කොම ටික මේ සිද්ධ කියලා තව දුරටත් බලන්න. අපි පරික්ෂා කරන ඕන. විමර්ශනය කරන්න. මේ අවයව ටික මේ තිනම් මේ අවයව ටික අපි මෙතියක් කරලා බැලුවොත් අර මුල්ලකට දැම්මොත් එතකොටත් මේ සිද්ධ කියන එකන අවයව ටික ඔක්කොම අඩුවක් නැතුව තියෙනවා. එතකොට ඒකටත් මේසි කියනවාද? ඒක දකින්නකොට මේසි කියන අදහස උපදිනවාද? ඉතින් අවයව ටික මේසි නම් එතනක් තියෙනවනේ අවයව ටික. අපි ඒකට මේසි කියනවාද? එහෙනම් අවයව ටික මේසි කියපු කතාවක් නැද්ද? ඒක කරන්න දැක්කේ. ඉතින් මොකක්ද මේසි? මේසි නැද්ද? අපිට තවත් ප්‍රශ්න ගොඩක් ගොඩනගෙන. මොන දැන් හුඟක් දෙනකොට වෙන්නේ මේක ගැන හොයාගෙන හොයාගෙන ගිහින් අන්තිමට මේකක් නැහැ කියන තමයි සිද්ධ වෙන්නේ. දැන් හොයාගෙන හොයාගෙන ගිහින් මේකක් නැහැ. අවයව ටිකක් විතරයි තියෙන්නේ. අවයව ටිකක් නැති නෙමෙයි මේකක් කියලා දෙයක් නැහැ. හුඟක් දෙනේ කියන උත්තරය ඔක තමයි. මොනවා කරපු තව පැත්තකින් ගත්තොත් දැන් මම ඉන්නවා කියන දැනින් පටන් ගන්නවා. ඉන්න මම බෙදාගෙන බෙදාගෙන යනවා. කේ ලොම් නිය දත් හම ම නාර හෙට හෙට මිදුරු වකු බඩු අත්ම දල දෙනහල මේ විදිහට ලේ කරව සංසතු ආදී වශයෙන් බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා අපි භාවනා කරන ඇත්තෝ ගත්ත උත්තරේ නේද? මම ඉන්නේ හත්යේක් නේ සුද්ධලේ නේ. මම මේ මේක හොයාගෙන ගියේ කෙනාට ලැබෙච්ච උත්තරේ මොනේ නම් බැලද? එතකොට යමක් නේ කිව්වනම් මොකද්ද? උච්චේන්ද අපි පටන් ගත්ත සාස්වත දෘෂ්ටියේ ඇට කියන දැනින් නැත කියන දැනින් අවසන්. සාස්වත දෘෂ්ටියෙන් පටන් අරගෙන නිවන් දකින්න කියලා උච්චේද දුච්චේද ගිහිල්ලා ඉවර කළා. මුදුන් දෙලෙවත හම්බ වුණේ නෑ. එහෙනම් දැන් අපිට මැදින් දෙලෙවත උපදවා ගන්න ඕන. එතකොට දැන් අපිට මෙන්න මේ සඳහා මේ දෙපැත්ත ගැනම නැවත අපේ නිදර්ශනය සඳහා යොමු කරන්න ඕන තිමසින් හොඳා. දැන් අපට පැහැදිලි වුණා මේ අවයව ටික වෙන විදිහකට ගොඩ ගහලා තිබ්බොත් එකතුමලා නිතිබැලලා තිබුණොත් මේක කියන අදහස උපදින්නේ නැහැ. හැබැයි මේ අවයවිකව මේ ආකෘතිය තුල සකස් වුණු ආකෘතිය තුල පිහිටියොත් මේක දකින්නකොටම මේක කියන අදහස එතකොට අපිට මේක කියන අදහස උපදින්න අවයවිකව වඩා මේ ආකෘතිය උපකාර වෙලා තියෙනවා නේද? මේ හැඩය උපකාර වෙලා තියෙනවා. අපි මෙන්න මේ හැඩය දකිනකොට තමයි මේ සිටින අදහස උපදින්නේ. ඒක කොහොමද මම ඔප්පු කරන්නේ? දැන් මම ඔබට කියනවා මේ දර්ශනේ ඒකෙන් හැදගන්න කියලා. දැන් අවයවතික නැහැනේ. ඡායාව විතරයි තියෙන්නේ, ආකෘතිය විතරයි. මේ පිටේ අදහස් වෙන්නේ නැද්ද? එනවා. එහෙනම් අවයව ටිකට අපිට මේ පිටේ අදහස් ඉපදිලා තියෙන්නේ. මේ පිටේ සංඛාරයේ ඉපදිලා තියෙන්නේ අවයව ටිකටද, මේ ආකෘතියද, මේ හැඩයද? හැඩය. එහෙනම් සංඥාවට තමයි සංඛාර කරලා තියෙන්නේ. යම් සංඥානාව සංහිතක්කේ. මේ හැඩය එනකොට අමේ මේක කියන කල්පනාව උපදිනවා. ඒක පෙර ඇසුර හේතු වෙන්න පුළුවන්. අපි මේකට මේක කියනවා කියලා කලින් ඉගෙනගෙන තිබුණේ නැත්නම් එහෙම ඇසුරක් අපිට නොතිබුණා නම් මේක ගැටුණාට මේක කියන අදහස උපදින්නේ නැහැ. ඒ සංඥාව ඒ ආශ්‍රවය අපිට නැත්නම් මේක හම්බ වෙන්නේ නැහැ. ඊයේදරේදම සිතුවිලිමත් වුණා අපේ මහත්මේ මේ පෝච් එකක් අල්ලාල්ලේ යමක් හොයනවා. මම මොනවද මේ හොයන්නේ කියලා. මේ භාජනයක් නැති වෙලා මම මොන වගේ එකක්ද කියලා. මොන වගේද කියන්න නම් දන්නේ නැහැ. දැන් ඉතින් මම හොයන්නේ කොහොමද සිතුවිලිමත් ඉතින් මම කවදාවත් අපි අපේ අය නිවන් හොයන්නේ කොයි වගේද කියලා. නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ හොයන්නේ. දැන් එහෙට ගැටුමක් දන්නේ නැහැ. අර මාත්‍යා වාදිනු හොයනවා. වාදිනේ මොන වගේ ගැටියක්ද කියලා දන්නේ. දැන් අපි ළඟ හැඩය ආකෘතිය ඒ ආශ්‍රමයේ තිබුණොත් තමයි මේ හැඩය උපදින කොටම මේ අවයවතික හැට ගැටෙන කොටම පස්සපච්චා වේදනා පස්සපච්චා සංඥා ස්පර්ශය ඇති වෙනකොට මේ වේදනා සංඥා වෙනවා. ඒක තමයි අපේ මනසට හැමතිස්සම හසු වෙන දේ. එතකොට අපිට ඒ නිසායි අපේ මනෝමයනු මේ දෙයෙන් අර දැන් පිටින් මේ දර්ශනේ ඇති කරගෙන බලනකොටම මේකක් තියෙනවා නේද? දැන් මේක කියන අදහස උපදින්නේ මේ ධාතුවට නෙමෙයි. මේ අවයවයකට නෙමෙයි. ඔය ඔබ තුල හටගත්ත ඡායාවට ඡායාව නේද මේක කියන අදහස දැන් උපදවලා දුන්නේ අපි මනෝමය බලනකොට. අවයවයකට එතන තිබුණේ නෑ. එහෙමනම් දැන් අපට පැහැදිලි හැබැයි අවයවික හේතුයි සංඥාවද මේ අවයවික හේතු ගැටුනේ නැත්නම් චක්කු සම්පත්තියක් නොවුන නම් රූප සංඥාවක් වෙනවද? ඒ නිසා මේවා එක අපද්දයි. ඒ නිසා පංච උපාදාන ස්කන්ධය එකිනෙකට බැඳි පවතී. ඒ නිසා ස්කන්ධය හේතු ධර්ම ඇතුළත යල්ල එක්කන් කරලා එක්කල් දක්වා. එතකොට දැන් ඔන්න ඔබට පැහැදිලි මේක කියන අදහසක් මිස අවයව මේක නෙමෙයි. මේක කියන්නේ අදහසක් හිතේ උපදින කල්පනාවක් මිස අවයව තුක මේක නෙමෙයි. එහෙනම් දැන් අපි තේරුම් ගත්තොත් මේක කියන්නේ මේක යනෝ මේ අවයව හේතු ඇති කල්ලි. දැන් අපිට හේතු කියන එක අපි ආධ්‍යාත්මික මේ ධර්මතාවයට ගන්නකොට සත් රූපයක් චක්කු විඥානයක් චක්කු සංපස්සේ වේදනා විඳේ හඳුනන බව උපසංඥාව යම් සංඥාගතන් විතක් හේති සංඥාවට විතර්ක කරන බව හඳුනන දෙයට කල්පනා කරන මේ කෙනෙන සංඥාවට හේද කියන කල්පනාව මෙලෙහි කිරීම අයෝනිසෝ මනසිකාරය කරන ඒ කල්පනා යම් විතක් හේති සංඥා ඒ කල්පනා කළ දේ අනුවම මේ හේතුයි කියලා දැනගන්න. එතකොට මේක කියලා දැනගත්තේ නාම රූප එකතු කරලා නේද? නාම රූපච්ච විඥාන. දැන් අසත් රූපය රූප. චක්කු සම්පන්නයෙන් අටගත් වේදනා සංඥා සංඛාර චක්කු විඥාන නාම. මේ නාම රූප දෙක එකතු වෙලා නේද මේක කියන දැනගැනීමට අපි එතකොට අපි ආපු පිළිවෙල බැලුවොත් දැනගැනීම යම් විතක්කේසි සංවිධාන. විතර්ක කළ දෙයමයි දැනගත්තේ. විතර්ක කළේ මොකටද? යම් සංඥානාවිතං විතක්කේ. හඳුනාගත් සංඥාවට තමයි අපි විතක්කේ. සංඥාව මොකද්ද? විඳුදේ. යම් වේදේති සංසන. වේදනාව මොකද්ද? ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් මොකද්ද? මේ ආධ්‍යාත්මික හා බාහිර ආයතනයන්ගේ එකතු වෙති. එතකොට නාම රූප දෙක එකඹද්දී නාම රූප වත්තේන් තමයි දෙන්නේ. දැන් හොඳයි අපිට මේ කියන දැනගැනීම මෙන්න මේ කියන උපාදානස්කන්ධයන්ගේ හටගැනීමත් එක්ක ඇති වෙන ඵල ධර්මයක් හැටියට මේ දැකීම අපි බලන්න පුරුදු කළොත් අපිට පුළුවන්කම තියෙනවා මේක කියන දෘෂ්ටියෙම මේක නිසා උපදින ලෝභ දේශ ආදී අකුසල ධර්මයන් ගිරු කුසල ධර්මයන් ගිරු කියන දැන් මේක කියන දැනට ආවට පස්සේ අපිට මේකේ හදලා බිඳලා දාන්න ඕන හොරකම් කරගෙන යන්න ඕන කියලා හිතලා අකුසල පැත්ත වඩන්නත් පුළුවන් මේක පූජා කරන්න ඕන කියලා පුණ්‍යණීය පැත්ත. එතකොට පුණහා පව කියන දෙකම මේක කියන දෙයට සාපේක්ෂයි මේකේ සාපේක්ෂකවයි පුණහා පව කියන දෙකම. එතකොට අපේ අවශ්‍යතාවය පුණ්‍යතාව පහිනස්ස පින්කව් දෙකම නැති කරන්න නම් නැති කරන්න ඕන කොතනද? මේකයි නැති කරන්නේ. මේකට සාපේක්ෂකව නම් ඉනපව උපදින්නේ මේකේ නැති කරනවද කිව්වොත් මේක නැති කරන්නේ නම් අපි මේකේ උපදින්නේ කොහොමද කියලා දැනගන්න. එතකොට ඒ නිසා අපිට මේක මොකද්ද කියලා හොයන්න ඕන. දැන් අපිට හම්බ වුණ ආවේ ආවිත කියන්නේ මේකේ මේ හේතු නිසා හටගන්න ඵලයක්. අපි එතකොට ඵලය හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ විඥාන ධර්මතාවයක් හැටියට දැන දැකගත්තොත් අපි මේ තේමී දෙනකොට මෝහයෙන් දෘෂ්ටියෙන් නිදුණා දෘෂ්ටියෙන් නිදුණකොට අත් ලෝභ දේස අකුසල ධර්මයන්ගෙන් නිදෙන්න පුළුවන් කම තියෙනවා. සාදුකටත් ඒක ගැන කතා කළ යුතුද? එතනදී අපි මේක කියන දැකීමට එනකොට අපි තේරුම් ගත්තා නම් මේ දැකීම කියන තැනට එහෙම නැත්නම් දැනගැනීම කියන තැනට එනකොට එවන් ඵලයක් අපට ලැබෙන්නේ මේ ස්කන්ධ ඇති කල්පීමයි කියලා. දැන් අපිට මේක කියන අදහස අපි බාහිරයට විතරක් යොදාගෙන බැලුවොත් මේ කකුල් හතරක් මේ තක්කුවත් මේ විදිහෙන් පිළිතියොත් විතරයි අපිට මේ කියන අදහස උපදින්නේ. එහෙමනම් අපිට මේක කියන දැකීම තියෙන්නේ. එහෙම නැත්නම් මේක කියන දැනගැනීම තියෙන්නත් මේ අවයව ටික මේ ආකෘතියෙම පිටතනවා. මොන අවයව ටිකද? රූප වේදනා සංඥා සංඛාර මෙන්න ඔය අවිතික මේකේ පිළිගෙනකොට අර වජිරා සූත්‍රයේ යථාපි අනුව සම්භාරා රතෝ සද්ධෝ දේතු මේ අංග ප්‍රත්‍යෙදික එක තියෙනකොට රතේ කියන අදහසක් උපදින්න ඒවන් සම්දේසු ධම්මේසු පොදු සද්ධෝ සම්මේ මේ ඡන්ද යෝතික මේ පිළිවෙලට හටගෙනකොට සත්ව කියන සම්මුතිය දැන් අපිට දැනෙන සත්ව පුද්ගල ආත්ම කියන මේක තමයි මුත්‍ය දෘෂ්ටි. එහෙනම් අපිට මිත්‍යා දෘෂ්ටියෙන් නිදිරොත් තමයි සියලු දුකින් මිදෙන්න පුළුවන්. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය මේ ස්කන්ධ නිසා හටගන්න ධර්මතාවයක් නෑ. අපිට ස්කන්ධ තිබියදී මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන්. මේක නැති කරන්න අපිට මේක කඩලා ගිඳලා විනාශ කරන්න ඕනේ නෑ. මේක කියන්නේ අවයව ටික නම් එනම් මේක නැති කරන්න ලෝකෙ විවිධ ක්‍රම තියෙනවා. අවයව ටික අපි කඩලා දැම්මම අර ඔය ඉස්සෙල්ලා තියෙච්ච මනෝමය දර්ශන එනකොට මේක දින අදහස උපදිනවනේ. මේක ටික කඩලා ගිඳලා දැම්මම වැඩ. මේක තිබුණත් කමන්නේ ඔය කියන රැවටිීම නිදහස් වෙන්න පුළුවන් නම් එකෙන් ඉඳෙන්න පුළුවන් නම් අපි මේකේ නිදි. ප්‍රමාණවත්
සංඝ භාවනා වැඩි වීමේදී කලේතු නිවැරදි පිළිවෙල කෙටියෙන් ඉස්සර දෙමින් මැනවි. කන්දයන්ගේ උදේ වැය දැකීමේදී ඒ නිවැරදි කලේතු ආකාරය. මනාලි පංචාකින් යන ආකාරය.
ප්‍රශ්න ගොඩක්. ස්කන්ධයන්ගේ දේ දකින නිවැරදි පිළිවෙලකමක්ද කියලා අහනවා. ඊළඟට
ස්කන්ධ භාවනා වැඩි වීම
ස්කන්ධ භාවනාව
වැඩි වීම කියලා පිළිවෙල.
දෙකම එකම ප්‍රශ්නේ නෙමෙයිද?
මනායති
ස්කන්ධයන්ගේ දේ දකිනකොට ස්කන්ධයන්ගේ භාවනාව කරනවා කියනකොට දෙකම එක ප්‍රශ්නයක්. ඊළඟට මනායතනේ
පංචාකාරණාට
යන්නේ කෙසේද? ස්කන්ධයන්ගේ උදේවැය දකින්න වැඩ පිළිවෙල අවස්ථා බෙහෙතදී කරන්නේ. ඒකට పూర్ව ප්‍රතිපදාව හා ප්‍රතිපදාව ආධ්‍යාත්ම චර්යාව හා භ්‍රමචර්යාව කියලා දෙකකට බෙදලා තියෙනවා. අපට ආධ්‍යාත්ම චර්යාවේදී, ඒ කියන්නේ పూర్ව ප්‍රතිපදාවේදී ස්කන්ධයන්ගේ උදේවැය දකින්න වෙනවා. ඒක වෙන විදියක්. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ උදේ දැකීමේදී වෙන්නේ අපි ලෝකයේ ඇත්ත දැකලා. ලෝකයේ ඇත්ත දැනගන්න. ඊළඟ ප්‍රතිපදාවේදී, එහෙම නැත්නම් භ්‍රමචර්යාවේදී ඒ ස්කන්ධයන්ගේ උදේ දැකීමක් වෙනවා. ඒක හරියට වඩා වෙනවා. අපි ලෝකයේ තුල ස්කන්ධයන්ගේ උදේ දැකනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ ස්කන්ධයන්ගේ වෙන වෙනම අරගෙන ස්කන්ධ ලක්ෂණ වෙනවා. දැන් අපි රූපය. රූපය කොහොමද හටගන්නේ? රූපේ ඉඳන් හට ගන්නවද? රූපයට හේතුවක් තියෙනවා. මොනවද හේතුව? ආහාර සමගය. රූප සමගය. ආහාරයෙන් තමයි රූපය හටගන්නේ. ආහාර ඇති කලින් රූපය ඇති වෙනවා. ආහාර නැති වෙනකොට එතකොට අන්න රූපේ ඇතිවීම මොකද්ද? ආහාරය. රූපේ නැතිවීම මොකද්ද? ආහාර නැති වුණොත් රූපේ පවතිනවා. රූපේ පවතින්නේ ආහාර නිසා. එතකොට දැන් මේ නිකන් බලනවා නෙවෙයි, මේවා අර්ථයක් ඇතුව බලන්න ඕන. මම මේ කතා කළා අපි අග ඉඳලා මුලටම ඉන්නේ කියලා. මේවා දැන් ඉදිරියේදී විස්තර වෙනවා. ඊළඟට ස්පර්ශය, වේදනාව. වේදනාව ඉදිරිය හට ගන්නවද? වේදනාව මම නම් මගේ නම් කවුරු එකක් නැතත් මට පවත්වා ගන්න පුළුවන් වෙන්න ඕන. නමුත් මට ඒ විදිහට පවත්වන්න බැහැ. වේදනාව හටගන්නේ හේතු ස්පර්ශ වුණොත් තමයි වේදනාව. ස්පර්ශ නැත්තම් වේදනාවක් වෙනවා. එහෙනම් වේදනාව කියන්නේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයේ නිරුද්ධ වෙන සංඥාව. ස්පර්ශයෙන්මයි හටගන්නේ. ස්පර්ශ නැත්තම් සංඥාවක නේ සංචේතන. ඒ ස්පර්ශ වුණොත් තමයි, හැට ගැටුණොත් තමයි, කනට ගැටුණොත්, ආයතනයට ගැටුණොත් තමයි මනසකාරය කල්පනා කිරීමක් වෙන්නේ. එහෙනම් ස්පර්ශය ඇතිගන්නේ හටගන්නේ ස්පර්ශ නැතිවෙනකොට නැති වෙනවා. නාම රූප ඇතිගන්නේ විඥානයේ. නාම රූප නැතුව විඥානයක් හටගන්න පුළුවන්ද? දැනගෙන ඇතට රූපයක් ගැටිලා වේදනා සංඥා සංකාර පහළ වුණේ නැත්තම් දැකීමක් තියෙනවද? එහෙනම් විඥානයේ විතරම නාම රූප ඇතිගන්නේ. හේතු ඇතිකල්ලි හට ගන්නවා නේ උපනේ තියෙනකොට. එතකොට මෙන්න මේ කියන ස්කන්ධ පහේ ස්කන්ධ ලක්ෂණය වෙන වෙනම බලන්න වෙනවා. අපි යම් පදනමක පිටයිද මොකද අපි මේ ස්කන්ධ ටික තමයි මම මගේ කියලා, මගේ ආත්මය කියලා දකින්නේ. මම මගේ මගේ ආත්මය කියලා දකින්නේ මේ ස්කන්ධය. එතකොට නිත්‍ය දුක් ආත්ම සුභ මේ වැරදි සංකල්ප හතරේ අපි එල්බෙති දෙන්නේ මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය නොදන්න නිසා. යම් විටක අපට සිද්ධ වෙනවා නිත්‍ය සුඛ ආත්ම සුභ කියන්නේ වැරදි විපල්යාස, සතර විපල්යාස, වැරදි සංකල්ප. මෙන්න මේ වැරදි සංකල්ප දුරු වෙන විදිහට මේ ස්කන්ධයන් පිළිබඳව සොයන්න වෙනවා. අන්න ඒ සොයන වැඩපිළිවෙල තමයි පූර්ව ප්‍රතිපදාව. ඒ පූර්ව ප්‍රතිපදාව අපි සම්පූර්ණ කරන්න ඕන නිත්‍ය සුඛ ආත්ම සුභ කියන සංකල්ප හතර දුර වෙලා හරි දැක්කම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන යථාර්ථය මතුවෙන විදිහට බලන්න. යථාර්ථයේ මතුවෙන විදිහට බලන්න ඕන. නিত্য සුඛාත්ම සුභ කියන වැරදි සංකල්පයෙන් මිදලා නিত্য සුඛාත්ම සුභ කියන අනිත්‍ය දුක්ඛනාත්ම අසුභ කියන හරි දැක්මේ ඉන විදිහට බලන්න. දැන් අපි ඒ බලන පිළිවෙල තමයි මතක තියාගන්න සංයුක්ත නිකායේ සත්තත්ථාන සූත්‍රයේ තුලින් ගන්නලා කියනවා. ඉතිරූපං ඉතිරූපස් සමුදයෝ ඉතිරූපස් අත්තංගමෝ ඉතිරූපස් අස්වාදෝ ඉතිරූපස් ආදීනෝ ඉතිරූපස් නිස්සරණං ඉතිරූපස් නිරෝධ. එහෙම නැත්නම් නිස්සරණ මන හතක් කියලා. දැන් අපි රූපය ගැන විතරක් හොයලා සෙතුළු නියදත් සම්මත් මහර දදාගෙන දදාගෙන ගිහිල්ලා එහෙම නැත්නම් කලාපෝලට බෙදලා තවත් එහාට ගිහිල්ලා ධාතුවට බෙදලා සත්‍යෙන්න බුද්ධලේඛ නාමයක් නමෙක් නේ කියලා අනිත්‍යක ගැන හේවෙම නැහැ. එකම කරුණක් කෙරෙහි අවධානය යොමු කරලා වැරදි උත්තරයක් අරගෙන අපි භාවනා කළා, අපි නිවන් දැක්කා, අපි දැන් මඟඵල අභිධර්ම ලබලා තියෙන්නේ කියන වැරදි සංකල්පවලට ඇවිල්ලාද? එතකොට අන්න මේ ස්කන්ධයන්ගේ උදේය මේ විදිහේ වැඩ පිළිවෙලක් තුළ දකින්න දින අපි ඒවා ඉදිරියේ ප්‍රකාශ කරමු පරිස්තරාත්මකව. ඊළඟට අවස්ථාව තමයි දැන් අපි මේ පරිවර්තනය කරන්නේ සම්මුත ස්කන්ධ. සම්මුති ස්කන්ධ තුළ මේ දෙතිස් තුනක වලින් යුක්ත වෙච්ච මේ කය රූපස්කන්ධයේ සියතලක. එතනින් එහාට යනකොට ඒ ටික හොඳට බලනකොට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ කියන යථාර්ථය අපට ලැබුණොත් අපට ලැබෙන්නේ මේ රූපාදී ඡන්ද ටික පිළිබඳවයි ඒ අවබෝධය. එහෙනම් එතනදී හම්බ වෙන්නේ මේ අවයව ටික මමවත් මගේවත් මගේ ආත්මයවත් නොවේ. දැන් මම කියලා කෙනෙක් නැහැ කියන උත්තරේ නෙමෙයි ඉන්නේ. මේ ඡන්ද ටික මම මගේ ආත්මය නොවේ. එහෙනම් මම කියන දුක්ඛල භාවයේ කොතනද ගොඩ නැගෙන්නේ? ආත්ම සංකල්පයේ ගොඩ නැගෙන්නේ කොහේද? අන්න හොයන්න තියෙන ඉදිරියට. එතනට එනකොට අපි කියනවා අක්ඛී කායෝ දිවා පනස්ස සතිපත්චුපත්ිතා හෝ සතිපට්ඨාන සූත්‍රය. කාය පමනක් ඇත්තේය. වේදනා පමනක් ඇත්තේය. සංඥා සංඛාර පමනක් ඇත්තේය. විඥාන පමනක් ඇත්තේ යන කීයේ ළඟ සිටියේ. ඊළඟට දෙදෙනෙ විනාඩ තියෙනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඊළඟට ප්‍රශ්න. අනිත්‍යෝ විහෙරති නචින්සි ලෝකේ කාර්යය. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන. ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන. මේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්න කායන පස්සන වේදනන් පස්සන සිතාන ධම්මාන පස්සන වඩන්න කියලා කියනවා. එතකොට දැන් ස්කන්ධ දෙක හොඳට බැලුවා. බලලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන උත්තරය ලැබුණා. ඒවම මගේ මගේ ආත්මය වශයෙන් ගත එක්කක් නෙමෙයි, ගත යුක්තක් නෙමෙයි, හේතුඵල ධර්මතාවය. අන්න එතනද මේ සම්මතය එතන ඉහළට ගෙනියන්නේ. එහෙනම් මම කියන සංකල්පේ ආත්ම සංකල්පයේ බුද්ධල සංකල්පයේ ගුණ නැගෙන්නේ කොතනද කොහොමද? මෙන්න මේ ධර්මතාවය හේතු දෙහි වෙනවා මේකත් එක්ක. අපි පටන් ගත්තොත් අපි ඇස කන නාසය දිව ශරීරය මන සදායතනයක් සලායතනයක් මෙන්න මේ ආයතනික ක්‍රියාවලිය තමයි අපිට අවසානයේ හසු කරගන්න වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ස්කන්ධ ධාතු ආයතන මෙතන දෙන්න උනා ස්කන්ධ ධාතු ආයතන. දැන් මෙන්න මේ අපි එක දණකින් ගන්නු ආයතන. ආයතනික ක්‍රියාවලිය අවුතු නැහැට ගැටෙනකොට දැනගැනීමක් දැකීමක් තියෙන, කනට ගැටෙනකොට ඇසීමක් තියෙන, නාසයට දිවට කයට ගැටෙනකොට දැනීමක් තියෙන, සිතට ගැටෙනකොට දැනගැනීමක් තියෙන. එතකොට මෙන්න මේ අහන, දකින, දැනෙන, දැනගන්න දෙයක් එක්ක නේද ලෝකේ අපට නිර්මාණය වෙලා තියෙන්නේ. මානව දාර ජීවිතය උදාහරණ වුණ කුසි බවයි දේශනා කළේ. විත්තේ විත්තමත්නම් බවිස. උපේ විත්තමත්නම් බවිස. මුතේ විත්තමත්නම් බවිස. ඉන්නාතේ ඉන්නාත මත්තන් බවිස. උච්චාරය ගන්න කිව්වා. සාහිදාරු ජීවි ආත්ම. එන මුළු ලෝකයෙන්ම මිදෙන්න, සංසාරයෙන් මිදෙන්න කොමනා කරන ධහම මේ පද හතරේ තියෙනවනේ. එහෙනම් අපට පැහැදිලි නම් අපි සොයාගෙන ආපු ධහමත් එක්ක ආත්ම පුද්ගල සංකල්පය නම් සසර දුක හදන්නේ එහෙනම් මෙතන තියෙන්න ඕන ඒකේ නිදෙන පිළිවෙල. අපි දකින්නවා කියනකොට මම දකින්නවා. දකින්නවා කියනකොටම දකින්න නිර්මාණය වෙලා නේද? අහනවා කියනකොටම අහන්නේ නිර්මාණය වෙලා. දැනෙනවා කියනකොට දැන ගන්න කෙනෙක් නිර්මාණය වෙලා. කතු මෙලි. මෙන්න මේ ක්‍රියාවලිය වර්ධවා ගන්නකොටම පුද්ගල සංකල්පයේ කොට නෙමෙයි. ආයි අමුතුවෙන් හිතලා ගන්න ඕන එකක් නෙමෙයි. විත්තසුතමත විඥාන්ත කියන මේ ධර්මතා ටික මේ ආයතනාවත් එක්ක තිබෙන මේ ධර්මතාවයන් ටික වරදිනකොටම පුද්ගලාත්ම සංකල්පේ හටගන්න. දකින්නවා නම් දකින්න ඉන්න කප්පුවින්. එතකොට දැන් අපි බලන්න ඕන නම් පුද්ගල සංකල්පය ආත්ම සංකල්පයේ මේ ක්‍රියාදාමයක් එක්ක නම් උපදින්නේ. එහෙනම් මේ ක්‍රියාදාමය තුළ කිසිවක් උපාදානයට නොගෙන ඉන්න වැඩ පිළිවෙලක් නැද්ද? අන්න ඒ වැඩ පිළිවෙල අපි දහම තුළින් සොයා ගන්න ඕන, නිර්මාණය කර ගන්න ඕන. සමුදේ ධර්මානුපස්සීවා, වාය ධර්මානුපස්සීවා, සමුදේ වාය ධර්මානුපස්සීවා කියන සත්‍යතාවන් සූත්‍රෙ කියනවා. ඉගෙන න්‍යාය දේශනා කළා. ඒකට අදාළ ධර්මයේ අපි පුරව ගන්න ඕන. පිටකේ පුරාම වෙලා. අජත්තං වා බහිද්ධා වා අජත් බහිද්ධා වා කියන මේ කර්ම එක. එතකොට අපට පේනවා දෙකින්ම දැකීම කියන දිට්ඨ කියන තැනට එන්න නම් ඊට හේතු කාරණා රැසක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඇසට රූපේ ගැටෙන්නේ චක්කු විඥානයක දෙනවා. චක්කු සංපස්සය, චක්කු සංපස්සයෙන් වේදනා සංඥා සංඛාරයෝද. ඉතින් ඔන්න අපිට හම්බ වෙනවා මේ ඡන්දය ඇතිසල්ලේ දැකීම. දැකීම දැන් අපි පූර්ව ප්‍රතිපදාව හරියට සම්පූර්ණ කළා නම් මෙතන මං හරි පහසුයි, හරි සරලයි. අපි ගුරු ප්‍රතිපදාවේ රූපත් ඡන්දය පිළිබඳව හොඳට අර සත්‍සත්තාන සූත්‍රයේ ඉන්න පිළිවෙලට මේ ඡන්ද ටික ලැබුවා නම් අපිට එතනදිම උත්තර ලැබුණා මේවා හරි සනිකාරී ඉක්මනින් නැතෙන දිලෙම වැරසෙන ධර්මතාවය. එහෙනම් එකක් රූපයක් අපට රූපත් සංවේදී සම්භ වෙච්ච දේ නම් එකක් රූපයක් කියන්නේ අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මතාවය. එකක් රූපයක් දෙකම හතගන්න ආහාරය ඉන්න ආහාරය අනාත්මයි. බත්පාන් කෞපිනුන්නේ තා ආත්ම නෙවෙයි. අනාත්ම දෙයකින් ආත්ම ඵලයක් හටගන්නේ. අනාත්ම දෙයින් අනාත්ම දෙයමයි හටගන්නේ. ඉතින් අපිට මුළු ප්‍රතිපදාවේ යටින් ස්කන්ධ පිට හොඳට ප්‍රවේශණය කරලා තිබුණා නම් දෙකින්ම කියන එක මෙන්න මේ හේතු ඇතිකල්ලි හටගන්න ඵලයක් බව අපි දැනගන්නකොටම දැකගන්නකොටම අපි දන්නවා මේ හටගත්ත ධර්මයේ වහා බිඳේවා කියලා. එයි අපි බෝධිපතිවදාවේ රූපේ අනිත්‍ය, වේදනාවේ අනිත්‍ය, සංඥාවේ අනිත්‍ය, සංඛාරයේ අනිත්‍ය, විඥානයේ අනිත්‍ය බලලා තියෙනවා. ඒ අනාත්ම බව බලලා තියෙනවා. එහෙනම් අනිත්‍ය වූ අනාත්ම වූ දෙක නිසා නිත්‍ය වූ ආත්ම වූ ඵලයක් හටගන්න විදිහක් නේ. අන්න අපිට අනුමානයෙන් බලන්න පුළුවන්, විමර්ශනය කරන්න පුළුවන්. බලනකොට ඇත්ත තමයි මේ හේතු ඇති කල්ලි හටගන්නවා. මේ හේතු නිරෝධයේ දකිනොද එතකොට දැකීම කියන කණේ ලැබෙන්නේ මේ හේතු නිසා, මේ ස්කන්ධ නිසා. එතකොට හටගැනීමට හේතු ස්කන්ධයෝ ඒ සංගමිතාට ගත ඵලයක් දෙකේ නිරෝධය දකින්නවා නම් සුත්තල සංකල්පයේ දෙක නිදක් වෙනවාද? ආත්ම සංකල්පයේ දෙක නිදක් මේ. ඊළඟට එතන වටින හරය තියෙන්නේ උතනත් නේ. එතකොට යාගේ දැනගැනීම මොකද්ද? නිරෝධය. දැන් එයාට දැනගැනීමක් තියෙනවා. දැනගැනීම මොකද්ද? දැනගැනීම කියන්නේ විඥානනේ, විඥානය. විඥානය මොකද්ද? හටගත්ත ධර්මෝ හටගත්තනම නිරුද්ධයි. හටගත්තනම හටගත් ධර්මයේ නිරුද්ධයි. ඒක කර්ම සහගත දෙයක තුන්සා සහගත දෙය දැනගන්නේ. කර්ම සහගත නෑ විඥානය. කර්ම සහිත විඥානයක් නෙවෙයි ඒක. කර්ම සහිත විඥානයක් නම් ඒ ක්ෂණයෙන් තව ආයතනයක් ඉපදිලා. ඉතින් යම් වෙලාවක අපි මෙන්න මේ හේතුඵල ධර්මයේ නිරෝධය අපි දැන් මේ කියන උපාය ඥානයේ යොදාගෙන සාධිතා කරගෙන ගියොත් යම් වෙලාවක මේ හේතුඵල ඵලයේ නිරෝධය සැබවින්ම දැක්කොත් ඒ දකින ඒ දැනගන්න විඥානය හේතුන්ගේ නිරෝධය දැක්ක හේතුඵල ධර්මතාවයේ නිරෝධය දැක්ක නිරෝධය දැනගත්ත බවක් කියන්නේ ඉපදිලා මැරිච්ච බව. ඉතින් අපි හැමදාම මලගේවල වල කතා කරනද? ගාන්ධාතන ගාථාවක් කියන. අනිත්‍ය සංඛාරා. ඉතින් සංඛාරය අනිත්‍ය උපාද වේදම නිරුද්ධිලා නිරුද්ධ වෙනවා. උපජීවිතා නිරුද්ධයි. ඉපදිලා නිරුද්ධ වෙනවා. ඒ සංයුතන මේක නේද සත්‍යය? හේතුවත් ඵලයක් දෙක නිරුද්ධ වෙලා ඉපදිලා මැරිච්ච බව නම් දැක්කේ අපි. ඉපදිලා මැරිච්ච බව නම් දැක්කේ මැරිච්ච කෙනා හොයන්න ආපහු යයිද? දැන් අපි කෙනෙක් අපේ කෙනෙක් අතුරුදන් වෙලා මැරිලා දැන්. මැරුණ බව අපි දන්නේ නැහැ. දන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? කොහෙද? මැරුණ මැරිලා මැරිච්ච බව දන්නේ නැති නිසා තමයි. හැබැයි ඒ උපන් දෙනා මැරුණා කියලා දන්නවනම් අපි වෙන්නේ නැහැ. එහෙනම් දැන ගැනීම විඥානයේ නිරෝධයක් පිළිබඳව වුණොත් එහෙනම් විඥාන පත්‍ය නාම රූපං කියන තැනට එන්නේ නැහැ. නාම රූප පත්‍ය විඥානං කියන තැනින් නතර වෙනවා. දැන් තියෙන්නේ නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං. ආයි නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම නාමරූපත්‍යයෙන් නාමරූපත්‍ය කියලා දැනගැනීමක් වෙනවා හේතුඵල නිරෝධය කියන්නේ. එතකොට මෙරිච්ච දිනාගෙන නැවත සිහි කරන්න දෙයක් නැහැ. එහෙනම් එතනම විඥාන නිරෝධයි. එතනට આવොත් අපි පහත් වුණාය කියලා කියනවා. ඉතින් මෙන්න මේ සඳහා තමයි ස්කන්ධයන්ගේ දේවල් දැක්ක වැඩ පිළිවෙල. සමුගමකට ඒවා අපි කතා කරමු. මට නම් ඉතින් ලබන මාසෙ මේක කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ.
යම් අරමුණක් ලෝභ දේශ මෝහයෙන් දැක්විත දේ ප්‍රහාණය කළ යුතු ආකාරය කරුණාවෙන් විස්තර කර දෙමි මෙනෙවි. ඊළඟට
ලෝභ දේශ මෝහයෙන් යම් අරමුණක් කල ඒක අත්හරින හැටි කියලා දෙන්න කියන්නේ. ලෝභ දේශ මෝහයෙන් නොදෙනී දිනව ගන්න එක නෑද? අරගෙන උකට දාල් මහන්සියෙන්නේ. මොකද මේ කියන්නේ? කබිලන්
කියන්නේ ඒ කියන්නේ බුදුහාමුදුරන් බණ අහලා සමහර ඉක්මනින්ම මාර්ගවලට කැමෙන විදිහට සමහරක් ගොඩක් කල් ගතුනා. ඒක ඒක කුමන පරිවර්තනයක් මේ දිගෝ කෙටි කාලයක් ගත වෙන හේතු
වෙනවා. අපි මේ ප්‍රශ්න දෙක ගැන කතා කරමු. බුදුජානන් වහන්සේගෙන් ධර්මය අහපු සමහර අය දැන් අපි දැන් මොහොතකට කලින් කතා කළා බාහ්‍ය ආරචීරිය වගේ ස්වාමීන් වහන්සේලා ආර්යෝත්තමියෝ මොන කෙටි සම්පදයක් ඇහිවි. ත්‍රිවිධාමඳුරේ ධම්මා හේතුඵලව කියනකොට මුල්පද දෙක කියනකොට සෝවාන්. මුගලන්ධාමඳුරේ පද හතර කියවෙනකොට ඉතින් මෙයාගේ සමහර අය බොහොම කෙටිද. සමහර බොහෝ වාරයක් නැවත නැවත අහලා අහලා ඒ විඳස්ස අවබෝධ කරගත්ත අයත් ඉන්නවා. සමහර එකම දවසෙන් එකම වාරය රහත් ඵලයෙන් තියෙනවා. තව සමහර කෙනෙක් බොහෝ කාලයක් නොවැදලා සෝවාන් වෙලා සකදාගාම වෙලා නාගාම වෙලා අරියත් වෙලා බොහෝ පිළිවෙලින් එන ක්‍රමයක් තියෙනවා. ඒක මෙතනදී මේ ඉක්මන් වීම හෝ ප්‍රමාදය කියන ධර්මතාව ගොඩම දෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රමාණය අරයි. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, සංයම. මේ පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩුණු නොවැඩුණු බවේ කලකුණු තමයි ඒ ඉක්මන් වීම හා ඉක්මන් නොවීම කියන ධර්මතාවය තුළින් අපි දැනගන්නේ. එතකොට යම් කෙනෙකු සද්ධාවේ ප්‍රමාණි ප්‍රඥා තන්ත ඉන්ද්‍රිය ධර්මයන්ට වඩලා නම් වැඩි යනම් එයාට ඉක්මනින් ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා ඔබට ඉක්මනින් ධර්ම අවබෝධ කරගන්න නම් සද්ධාව, වීර්ය, සති, සමාධි, ප්‍රඥා මේ ඉන්ද්‍රිය ධර්මෝ නිවේ වඩන්න. ඒ ඉන්ද්‍රිය ධර්මෝ වඩන්න ඕන සමතුලිත වෙන්න ඕන. සම වේවා. එකක් වැඩිලා එකක් අඩු වෙලා එහෙම බෑ. අනුමත්තමේ හොඳට වැඩෙනකොට ධර්මය අවබෝධ කරගන්න පහසුයි. ඊළඟට අර කලින් අහපු ප්‍රශ්නය බෝධි දේශනෝම හේතු කරගෙන යම් අරමුණක් ගත්තාම එකක් අරගන්න ඕන. දැන් අපි හැමෝටම තියෙන ස්වභාවය තමයි අපි කලින් සංඥා උපාදානයන්ගෙන් ගත්ත දෙවි එනිසා ඒවා දැන් වරින් වර අවදි වෙනවා. ඒවට තමයි අපි අනුසය ආසව කියලා කියන්නේ ක්ලාස් එකේ කියන දේ මේ ක්ලාස් එකත් එක්කම උත්තර ලැබෙනවා. එතකොට අපි කරගත්ත පුරුදු ඇති කරගත්ත පුරුදු අපේ ක්‍රියාකාර සම්හා බඳිලා තියෙනවා. එතකොට ඒවා තමයි අපිට නැවත නැවත සිහි වෙන්නේ. අපේ තණ්හාවෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මේ අකුසල හේතු මුල් කරගෙන ඇති කරගත්ත යම් යම් ඇසේ දැකීම් දැනීම් දැනගැනීම් කියන මේවා අපට නැවත නැවත හේතු හදලා දෙනවා. මම අර උදේ කිව්වා බල්ලා ළිඳට එගුණාම තවත් බල්ලෙක් දකිනවා. අපි කණ්ණාඩියේ ඉන්නාම මම දකිනවා. බල්ලා ළිඳෙන් මෑත් වුණාම ඉතුරුවක් නැතුවම බල්ලා බල්ලා හැටියට තවත් බල්ලෙක් හැටියට දැක්ක ඡායාව ඉතුරුවක් නැතුවම නිරූපණය. හැබැයි නිරෝධය නොදන්න තම නිසා බල්ලා මොකද තාමත් එතන බල්ලෙක් ඉන්නවා කියලා මෙතනට ඇවිල්ලා හිතනවා, රැවටෙනවා. එහෙම හිතන රැවටෙන නිසා මොකද වෙන්නේ? එතන ඉන්න බල්ලා අරමුණු කරගෙන බල්ලාව දකින්න නැවත ළඟට යනවා. ගිහිල්ලා ළඟට එන නිසාම දැන් වර්තමාන හේතු සකස් වෙච්ච නිසාම නැවත බල්ලේ ඒ එතකොට යා බල්ලෙක් ඉන්නවා කියන මුලාව නිසාම විද්‍රංගට ඇවිල්ලා නිවැරදිව බලනකොට බල්ලෙක් ඉන්න බවටම සාක්ෂි ලැබෙනවා. එතකොට යා එහෙම දිරියෙත් ඡායාව ඉදිරියේ රැවටෙනවා. මනෝමේගේ ඡායාව ඉදිරියේ රැවටෙනවා. එතකොට යම් කෙනෙකුට පුළුවන් වුණා නම් මනෝමයේ මේ ඇති වෙන දැනගැනීම, මනෝපහසුකම් ඇති කර ඇති වෙන දැනගැනීම, බල්ලෙක් කියන දැනගැනීම දැන් වර්තමාන හේතු වැටීම නිසා හටගත් බව. දැන් බල්ලා කියන දැනගැනීමට හේතුව මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝ විඥාන. එතකොට හේතුව වර්තමානයි. ඒ වර්තමාන හේතුන්ට හටගත්ත ඵලයක් වර්තමාන. මේ දෙකේම වර්තමානයේ දැක්කොත් අපි අතීත අන්තයේ නිදෙනවා. නමුත් අපි වර්තමාන හේතු ගැටිලා වර්තමාන ඵලයට එනකොට බලන කියලා දැනගැනීමට එනකොටම අපි වැදෙන අවිද්‍යා සම්පත්තිය කියන එකට. අපි මේ බල්ලා කියන දැනගැනීම මෙතන හේතු ගැටලෙම තහට ගත්ත දෙයක් බවට නෙමෙයි. අපේ මනස මෙහෙවන්නේ බල්ලා අරගෙන ඉන්න බල්ලා. ඉන්නේ හිතේ බල්ලා. අර එහෙට ගැටුණු චක්කු සම්පත්තියෙන් දැක්ක දෙයක සම කරගන්නු. අර චක්කු සම්පත්තියෙන් දැක්ක බල්ලමයි කියන මුලාවකට යනවා. දැන් මෙතන කියන මනෝමය මනෝපහතින් හටගත්ත මේ දැනගැනීම මනෝපහතින් හටගත්ත දෙයක් හැටියට නෙමෙයි දැනුම වෙන්නේ චක්කු සම්පස්යෙන් හටගත්ත දැකීමට නම කරගන්න. සමතරගෙන අන්න එතනදී ඇති වෙන මුලාව තුළ يعني මනෝපහතින් හටගත්ත දැනගැනීම මනෝපහතින් හටගත්ත බවකම දැක්කොත් එහෙනම් අතීතය සම්බන්ධ කරගන්න බෑ මෙතනට. දැන් මේකෙන්ද මම තට්ටු කළොත් සබ්දයක් ඇහුණා. මේ ගැටීම නිසා සබ්දයක් හටගත්තා. දැන් මේ සබ්දය කොහේවත් ඉඳලාවද? අතීතේ ඉඳලාවද? මේ සබ්දය නැවතත් මේ ඇඟිල්ලට හෝ මේ මනසකට කොහේට හරි ඇතුල් වුණාද? හේතු ගැටීම නිසාම හටගත්තා. ගැටීම අවසන් වෙනකොටම එහෙනම් හේතුවක් ඵලයක් දෙකම මෙතන. හැබැයි ශබ්දය අපි හිතුවොත් එදා අහපු ශබ්දෙමයි කියලා අපි වැරදි මනසකාරයකට ගියත් අපි වර්තමානයේ ඇත්ත දැකලාද? ඒකෝර අපි දී කරගන්නවා අතීත රූපයක්. අතීත රූපයක් වන අතීත රූපක් අතීතානාගත පස්සුප්පන්න අතීත රූපයක් කියනව නෙමෙයි. අතීත රූපයක් කියනවා කියන හිතා ගන්න. දෘෂ්ටි ඇති. එතකොට මෙතන බල්ලගේ දැනගැනීමට එනකොට හරියට කිය බල්ලන්නේ කියනකොට අපි කොහෙද නිදි කරගෙන තියෙන්නේ? ලොක්. එතකොට එහෙ ඉන්න බල්ලව දකින්න ඊළඟට එනවා පංචායතන වේනවා. ඊළඟට ප්‍රශ්නේ මන ආයතන පංචායතන කියනකොට පංචායතන මන ආයතන කියනවා. දැන් මෙතනින් දිහි කරලා දිහි කරගත්ත දේ දැනගත්ත දේ මෙතන හිත වැටේ නිසා හටගත්ත ඵලය මෙතනම හිත නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් අපි අතීතාන්තයේ හෝ අනාගතාන්තයේ මේ සම්පේ වැටෙන මෙතන ඇත්ත දැක්කොත් හේතුවත් ඵලයක් දෙකම මෙතන හේතු ගැටීම සහගත ඵලයේ ඇති දකිනවා නම් අතීතයෙන් මෙතනට ආවා කියන දෘෂ්ටිය දුරු වෙනවා. දැන් මෙතන හේතු බිඳනකොට හටගත්ත දේ මෙතනම නිරුද්ධ වෙනවා කියලා දන්නවා නම් මේක අනාගතයට යනවා කියලා අදහසක් උපදෙයිද? එහෙනම් අතීත අනාගත කියන අන්ත දෙකෙන් මිදෙනවා වර්තමානයේ ඇත්ත දකිනවා. මේකනේ ධර්මයේ. එතකොට මෙන්න මේ විදිහට මේ දැක්කේ නැත්තම් අපි වුණාරින් එහෙට බල්ලෙක්ව සිහි කරගෙන අපු ගිහලා දෙනකොට ගැටෙන දැන් හේතු ගැටෙන නිසා මතන බල්ලෙක් වෙන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලේ දේන නෙමෙයි. නමුත් මුලාවල හැගන්න බෑ. අපි මෙතන හටගන්න දේ මොනායතනේදී දැනගන්න දේ හේතු නිරෝධයෙන් මෙතන නිරුද්ධයි කියලා අපි දැක්කෝ. අපි ඒකාන්තයෙන් අනාගාමී බව වූ රහත් ඵලය එතන තියෙනවා. ඔබ හිතන්නේ ඔබ මරණ මොහොතේ මෙන්න මේ ධර්මතාවය කුංචී කියලා හිතන්නේපා. මරණ මොහොතේ අවසානයේදී ඔබට යම් දැනගැනීමකට ආවා කියන්නේ. දෙන්නේ ආරම්භණක් හෝ අකුණ්‍ය වූ ආරම්භණක් කියන්නේ. ආපහු ගමන් ඔබ මෙබඳු දැනගැනීමක් ඇති වුණාම ඒ දැනගැනීම ඇති වෙනුන්ගේ ප්‍රතිසාරණ කුමරුගේ සම්බන්ධයෙන් ඔබ මේ ඇති වෙච්ච ඵලයේ යම් ඒ ධර්මතාවයේ ඇලී හිටියා. ඔබ සුද්ධාවාස භක්ම ලෝකයේ උපදී. කාම ලෝකෙ කියන්නේ. හේතු ඵලයේ දෙකේම Nirodha දැක්කොත් එතන ඔබේ මරණය අලාමත මරණය. කවුරුත් දන්නේ නැති වෙයි ඔබ මැරෙන්නේ නැහැ කියලා. හේතු ඵලයේ දෙකේම Nirodha දැක්කොත් අපේ විඥානය Nirodhaක් පිළිගන්නවා. ඒ කියන්නේ කර්ම රහිත විඥානයක්. එතකොට කර්ම රහිත විඥානයකට නැවත ප්‍රතිසන්දියක් ආයතනයක් පද්දවන්නේ හිතියාව නැහැ. බොල්ලේ. හැලෙන්නේ. එතනම විඥානේ නි ඒ ප්‍රශ්න පිටට පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංඛාර කියනකොට සංඛාර පිළිබඳව කියනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට එතන සංඛාර පිළිබඳව කියනවා. ඉතින් ඇත්තටම මේ වචන දෙකේම අදහස් වශයෙන් ගත්තාම සමාන බවක් තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට අපි කතා කළා කාය සංඛාර, වාචික සංඛාර, මනෝ සංඛාර, විඤ්ඤාණ සංඛාර, අවිඤ්ඤාණ සංඛාර, ආනන්දාවේ සංඛාර. මේක සියලු සංස්කාරය. ඊළඟට රූප වේදනා සංඥා සංඛාර කියනකොට මේක වඩා වෙනස්යි. එතනදී මේක වෙනසක් වෙන්නේ අර ටිකමයි. එතනදී සංඥා සංඛාර කියන වචන දෙක අපි දැන් පැහැදිලි කළා. යම් සංඥානාති සං විතක්කේති. සංඥාවට තමයි විතක්කය. කල්පනා කිරීම සිදු කිරීම සංඥාවට අනුරූපයි. එතකොට අපි සංඥාවට අනුරූපීව සිහි කරන පිළිවෙල අනුව එය පුඤ්ඤාන් සංඛාරයක් විය හැකි, අපුඤ්ඤාන් සංඛාරයක් විය හැකි, ආනන්‍යාන් සංඛාරයක්. පුඤ්ඤාන් සංඛාර, අපුඤ්ඤාන් සංඛාර, ආනන්‍යාන් සංඛාර මේ ත්‍රිවිධ සංඛාර කර්ම සංඛාරයේ ඒ අනුරූපී වුණොත් විඥානයේ කර්ම සහිතයි. යම් තත්කේති තන් විජය. එතකොට එතන පටිච්චසම උපාදයේ දුක්ඛ සංඛ්‍යාංගයේ දුකේ ප්‍රවැත්ම නොදන්නේ.